කතානායකවරයා විසින් පිළිගනු කරනු ලබන නිවේදන නිවේදනය විසයි 22 මාර්තු 24 වෙනි බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාග 1ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමක් සහ ඒ අවසන් වූ වහාම තේරීම් කාර්යක සභාවේ රැස්වීමක් කාර්යක සභා කාමර අංක 2හිදී පැවැත්වීමට නියමිත බැවින් අදාළ රැස්වීම සඳහා පැමිණ සහභාගී වන ලෙස සියලුම සමාජික මන්ත්‍රීවරයන්ට දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 20/22 මාර්තු 21 දින ඇති අංක 22/72 ඇලීරක් 09 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයේ පළ කරමින් කරන ලද ප්‍රකාශනය මම ඉදිරිපත් කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සංශෝධිත පරස්පරික අධිකාරිය වූ සුරාබදු ආඥා පනතේ 8/30 වගන්ති සමග කීයුතු 32 වගන්ති යටතේ ආරක්ෂිත සලකුණු සහ ආරක්ෂිත සලකුණු කළමනාකරණ පද්ධතිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය විසින් පනවන ලදව 2021 ඔක්තෝබර් 16 දින ඇති අංක 22/49 ඇලේගිරක් 50 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය අංක 10 ඇලේගිරක් 20/21 දරන සුරාබදු නිවේදනය කලින් කලට සංශෝධනය කරන ලද 52 අධිකාරිය වූ සුරාබදු ආඥා පනතේ 32 වගන්තිය සමග කිය යුතු 25 වගන්තිය යටතේ මුදල් අමාත්‍ය විසින් පනවන ලදව 2022 ජනවාරි 1 දින ඇති අංක 22/60 ඇලේගිරක් 78 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය අංක 1 ඇලේගිරක් 20/22 දරන සුරාබදු නිවේදනය කලින් කලට සංශෝධනය කරන ලද 52 අධිකාරිය වූ සුරාබදු ආඥා පනතේ 32 වගන්තිය සමග කිය යුතු 25 වගන්තිය යටතේ වාර්ෂික මත්පැන් බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය විසින් පනවන ලදව 2022 ජනවාරි 1 දින ඇති අංක 22/60 ඇලේගිරක් 79 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය අංක 2 ඇලේගිරක් 20/22 දරන සුරාබදු නිවේදනය 2011 අංක 18 දරන වරාය ගුවන් තොටුපළ සංවර්ධ බදු පනතේ 3/3 වගන්ති යටතේ මුදල් අමාත්‍ය විසින් පනවන ලදව 2022 ජනවාරි 6 දින ඇති අංක 22/61 ඇලේගිරක් 58 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවැමිය සහ 2011 අංක 18 දරන වරාය ගුවන් තොටුපළ සංවර්ධ බදු පනතේ 3/3 වගන්ති යටතේ මුදල් අමාත්‍ය විසින් පනවන ලදව 2022 ජනවාරි 11 දින ඇති අංක 22/62 ඇලේගිරක් 19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම නිවේදන හා නියමය නියම රජයේ මුදල් පිළිබඳ කාර්යසභාවේ තිබු කල යුතුයයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2020 වර්ෂ සඳහා උපරිම අධිකරණයේ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යංශ ප්‍රදේශ කාර්යසභාවේ තිබු කල යුතුයයි යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ වාර්තාව එම කාර්යක සභාවේ සභාපති ගරු අනුරපිය දර්ශන අපා මහතා විසින් පිළිගැන්වීම.
නියෝජ්‍ය කතානායකතුමනි, අප කාර්යක සභාවේ යොමු කරන ලද එකතු කළ අගය මත බදු සංශෝධන 50 කෙටුම්පත සහ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට යෝජනා සම්මතය සම්බන්ධ වූ එකී කාර්යක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරනවා.
හොඳයි. මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙත්සම් තුනක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මින්නේරිය 9 ඇල දොස්තරවත් යන ලිපිණේ පදිංචි දිල්ලුක්ෂි මිනවගෙන් ලැබුණු පෙත්සමද මින්නේරිය 9 ඇල දොස්තරවත් ඒ.එම්. දිල්ලුක්ෂි මිනවගේ භාරයේ ලිපිණේ පදිංචි බාන්දු ප්‍රදීප අතවද මහතාගෙන් ලැබුණු පෙත්සමද පිළිමතලාව බුලුකන්දේගොඩ ගංගොඩ අංක 8 දරන ස්ථානයේ පදිංචි උපුල් බණ්ඩාර සනාක මහතාගෙන් ලැබුණු පෙත්සමද ඉදිරිපත් කරමු.
ගරු ලොහාන් රත්වත්තේ මහතා, ගරු විමල් වීරවංශ මහතා, ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා.
Honorable Deputy Speaker, I present the petition received from Mr. S. Nagaraja of number 12/2, Collingwood Place, Columbus.
ගරු පුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1, ගරු ගායන්ත කරුණාතිලක මහතා.
අහනවා නියෝජ්‍ය කතානායකතුමනි.
මහා මාර්ග අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සති දෙකක් කාලයක් ඉල්ලා සිටිනවා.
ප්‍රශ්නාංක දෙක ගරු බුද්ධික පතිරණ මහතා.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්නාංක දෙක මුදල් ඇමතුමාගෙන් අහනවා.
මුදල් ඇමතුමා,
නියෝජ්‍ය කථානායකතුමනි, සති දෙක කාලයක් ඉල්ලා
සිටි. ප්‍රශ්නාංක තුන ගරු හේෂා විතානගේ මහතා.
මානව ගරු නියෝජ්‍ය කථානායක
අධ්‍යාපන අමාත්‍යතුමා,
මනි සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
ගරු චමින්ද විජේසිරි මහතා ප්‍රශ්නාංක හතර.
තරේනි ප්‍රශ්න අහනවා නේද?
ඉඩම් අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
ප්‍රශ්නාංක පහ ගරු ශාන්ත බණ්ඩාර මහතා. ප්‍රශ්නාංක හය ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා.
මම ප්‍රශ්නය අහනවා නියෝජ්‍ය කථානායකතුමනි.
මුදල් අමාත්‍යතුමා,
සති දෙකක් කල් ඉල්ලා සිටිනවා.
ප්‍රශ්නාංක හත ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, හත්වෙනි ප්‍රශ්නෙටවත් උත්තරයක් ලැබෙයි ප්‍රාර්ථනා කරනවා.
Honorable Deputy Speaker, the Japan Sri Lanka Joint Comprehensive Partnership Secretariat was functioning in the embassy of Sri Lanka in Japan from the year 2015 to 2019. Separately, the objectives of maintaining the secretariat and the objectives accomplished through that are underlined. It has been anticipated to achieve the following primary objectives through the JCP secretariat: to enable equitable and inclusive development of Sri Lanka, integrate Sri Lanka's economic activities into global value chain, foster excellence in science and technology, promote high technological industries in Sri Lanka, support e-government initiatives by focusing on outcome-based HR development in coordinating the activities of the two countries. An outcome of the trade missions small and medium enterprises commence technological transfer initiatives in partnership with local stakeholders. An engineering consulting company in Japan, and in consultation with the company, a proposal of manufacturing electrical three-wheelers has been discussed. It is envisioned that all 80% of the components of the vehicles will be manufactured in Sri Lanka. Introduction of hybrid ICE into Sri Lanka, and the team experts to make available the prototype machine to create hybrid ICE. Implement an early warning system in the Greater Kandy area to monitor floods and landslides. As an outcome of the program, a sample nerve net lab system was established at the University of Peradeniya. As far as pertaining to infrastructure and power development, the JCB Secretariat supported negotiations in relation to the Kandy Expressway is completed, and ERD is finalizing the loan agreement. And as pertaining to urban development and regional development, the JCP Secretariat initiated discussions to seek the possibility of developing an advanced agro-medical hub connected to the Greater Kandy Urban Plan, emulating Shinha Prefecture model on health and well-being, and visited the prospective site in Kirimetia in the central province. Pertaining to SDI-led human development, people-to-people exchanges, the JCP Secretariat initiated discussions with Japanese counterparts in Gunma University, University of Japan, practicing STEM educations from elementary school to university level. The counterparts has indicated the possibility to organize a two weeks to 1 month program to invite Sri Lankan students in the area of robotics engineering, electricity programming. The JCB Secretariat investigated opportunities to set up the school of government with the support of Shenzhen University and the National Graduate Institute for Policy Studies of Japan. As far as pertaining to safety and security, discussions were initiated with the special envoy to Prime Minister in Japan with regard to providing training and dispatching honorably retired army officers in Sri Lanka to Japan. Furthermore, Japan continues to support improvements to Sri Lanka's international credit ratings by leveraging on its different modalities for investments in Sri Lanka. Question B, the following two full-time paid staff and advisors in honorary capacity had served in the JCP Secretariat, Professor Monty Kasim, and Dr. Ratnim Devaraj and Mrs. Aya Takechi. BII, separately the expenditure borne on the salaries and the allowances, overtime payments and local and international travel of the staff that served in the above office and the expenses made on purchasing the office equipment in rupees is provided herewith. Question C does not arise.
Adur prashna?
Athuwa meke sampurna viyadama kiyeda kiyuwe? A deka?
Oh, viyadama thibena man e table karanna.
අතුරු ප්‍රශ්න
තියෙනවා 16 ඉඳන් 2019
සම්පූර්ණ එක නැද්ද අවුරුදු 3 වියදම් කොච්චරද
රුපියල් මිලියන 27000 මිලියන 27යි මිලියන 28ක් වගේ
මිලියන
28ක් වගේ
27000ද 27ක්
27,915,899
ඒක මිලියන 28ක්
වගේ
හරි
දෙවෙනි අතුරු ප්‍රශ්නය
එතුමා දැන් විශාල මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි දැන් මේක විශාල මුදලක් මේ වේදම් කළා ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සහයෝගිතාව හඳුනා ගන්නත් ඒ සඳහා feasibility study එකක් කරන්න potential හඳුනා ගන්න වගේ දේවල් වලට තමයි මේක ඇති කළා තියෙන්නේ. ඉතින් මේක විදේශ අමාත්‍යාංශය වගේම ඒවකට අග්‍රාමාත්‍ය කාර්යාලයත් සම්බන්ධ වෙලා තමයි මේ ව්‍යාපෘතිය දියත් කරේ. ඒතකොට දැන් ඔබතුමා කියපු කරුණු එකක්වත් අද වෙද්දී ඒක ඉටු කරලා නැහැ. ඒ කියන්නේ එක දෙයක්වත් ඉටු කරලා නැහැ. ඔක්කොම බලාපොරොත්තු විතරයි තියෙන්නේ. ඒතකොට මේ රජයේ මුදල් මිලියන ගාණක් වියදම් කළා මේ විදියට සම්පූර්ණයෙන් අපතේ යවලා මම දන්න විදියට අද නම් ඔක් කාර්යාලෙත් වහලා තියෙන්නේ. එහෙම කට්ටියක් ඉන්නවද දන්නෙත් නැහැ. ඉතින් මේක මහා ජාතික අපරාධයක් කරලා තියෙන්නේ. අනික මේක රුපියල් වලින් මම ඉවර කරනවා. මේක රුපියල් වලින් ගෙව්වට මේවා ඩොලර් වශයෙන් තමයි එහෙදි වියදම් කරන්න වෙන්නේ. ඒතකොට මේවා ඉතා පැහැදිලිව මේ පිළිබඳව ඔබතුමාලා අමාත්‍යාංශ මට්ටමින් විගණනයක් කරලා තියෙනවද එහෙම නැත්නම් ඉදිරියේදී විගණනයක් කරන්න බලාපොරොත්තු වෙනවද මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න බලාපොරොත්තු වෙනවද මේ වෙච්ච විශාල මුදල් නාස්තිය පිළිබඳව
ගරු මන්ත්‍රීතුමා මේක 2015 ඉඳන් 2019 කාලේ වෙච්ච දෙයක් මේ කෙසේ වෙතත් දැන් මේ තිබෙන තාක්ෂණයේ විශේෂයෙන්ම අර දැන් අපි ගත්තොත් එහෙම හයිබ්‍රිඩ් බයික් නැත්නම් ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් කියන්නේ මේ හුවක් අලුත් තාක්ෂණ පිළිබඳව තමයි මේ ඒ රිසර්ච් කරලා තිබෙන්නේ. ඒකෝට මේක සම්පූර්ණයෙන්ම මේක නාස්තියක් කියලා අපිට මම හිතන්නේ දැම්ම නිගමනයකට එන එක වැරදි. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් වගේ දේවල් අනික් රටවල් වල වුණත් මේ තාම හඳුන්වා දීලා හඳුනා දෙමින් යනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඉදිරියේදී මේ ඒ කරපු ඒ රිසර්ච් සැහෙන් අපිට වැදගත් වේවි.
මම නෑ ඒක පිළිගන්නේ නෑ අමතුමා කිව්වට.
මොකද
මේකේ ඇත්තටම මේ 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 මුදල දැන් අවුරුදු 3ක් තිස්සේ පරිවේෂණ කර කර ඉඳලා බෑනේ මුදල් වේදම් කළා. ඔය ඔබතුමා කියපු ලයිස්තුවේ එකක් හරි කරලා තියෙන්න එපා. මම ඔබතුමාට නෙවෙයි මේක වගකීමෙන්නේ හිටපු මේ විදේශ ඇමතුමාටයි හිටපු අග්‍රාමාත්‍යතුමාටයි. එතකොට ඒ අය මේ විශාල මුදලක් වේදම් කළා කිසිම මේ පර්යේෂණ මුවාවෙන් රටේ ආර්ථිකයට කිසිම ප්‍රතිඵලදායක නොවන දෙයක් මේ කරලා තියෙනවා.
මන්ත්‍රීතුමා මම දෙවෙනි අතුරු ප්‍රශ්නේද?
ඔව් මම දෙවෙනි එක අහන්නම්. පළවෙනි එකට උත්තරේ හැදෙන්නේ නැති නිසා කමන්නේ දෙවෙනි එක අහන්නම්. ඒ නිසා මේක හරි අපරාධයක්, ජාතික අපරාධයක්. ඒ නිසා මම තමුන්නාන්සලකින් ඉල්ලා හිටිනවා ඔය වියදම් කරපු නිලධාරි මහත්තුරුමනේ ඔය උත්තරේ හදන්නේ මැතිතුමා. ඔබතුමාගේ වැරද්දන්නේ මම කියන්නේ.
කැටි කරන්නේ.
ඒ නිසා කරුණා කළා මේ සම්බන්ධයෙන් විගණනයක් කරන්න, ඒ වගේම පරීක්ෂණයක් ආරම්භ කරන්න කියලා අපි ඉල්ලනවා. මොකද මේ ජාතික අපරාධයක් මුදල් නාස්තියක් මෙතන කරලා තියෙන්නේ.
පැහැදිලි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමාවත් මමවත් මේ සයන්ටිස්ට් කෙනෙක් නෙවෙයි හින්දා ඉතින් මම
ඔව් ක්‍රියල් මැතිතුමා
අපිට ඒක නිගමනයකට එන්න බෑ. එතකොට ඔබතුමා දැන් මේ ප්‍රශ්නේ ඇහුවා, නමුත් ඒ
ඔබතුමා වයික් ක්‍රියල් මැතිතුමා
මේ රිපෝට් කිසිදයක් කියවලා තියෙද?
ගරු කතානායකතුමනි, මේ තට්ටබල බාර ප්‍රශ්නයක් ද තානාපති කාර්යාලය ගණනාවක් වහගෙන වහගෙන යනවා ඩොලර් දෙය කියලා පටි ගෙවන්න. දැන් නෝ
හරි
නෑ නෑ ජෝ ඔබතුමා
ඔව් තාරක ඇමතුමා කතා කරයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒක මේකට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඇත්ත වශයෙන්ම තිබෙන ඩොලර් ප්‍රශ්නයත් එක්ක අපි යම් කිසි මට්ටමකට බලනවා ඒ තානාධිපති කාර්යාලය 65ක් තියෙන එකේ ප්‍රයෝජනයක් තිබෙනවද කියලා. දැන් අපි ගත්තොත් එහෙම සිංගප්පූරුවේ ලංකාවේ තානාධිපති කාර්යාලයක් නැහැ. ලංකාවේ තානාධිපති කාර්යාලය මේ ඔබතුමාගේ අවතාව නෙවෙයි මේ ප්‍රශ්නයක් අහන්න. ඔබතුමා එහෙනම් කිරියල්ල ඇමතුමා
මම විපක්ෂයේ සංවිධායක ගරු නියෝජ්‍ය කතානායකතුමනේ පාර්ලිමේන්තු සම්ප්‍රදායයක්
තියෙනවා.
මම ආන්නේ රට වෙනුවෙන් තානාපති ඉරාක් වහලා නෝර්වේ වහලා. එතකොට සයිප්‍රස් කාර්යාලයේ මට සයිප්‍රස් වල ඉන්න කට්ටියක් කිව්වා ඒක වහලා සයිප්‍රස් වල ඉන්නවා අපේ ලංකාවේ 10,000ක්. මෙතුමා කියනවා මේ අවශ්‍ය නැහැ කියලා.
හොඳයි කැටි කරන්න.
ඩොලර් නැහැ කියලා ඒකයි හේතුව.
අමතුමා
ඒකයි හේතුව.
කතානායකතුමනිදී දැන් 22-7 තියෙනවා ඒ හරහා හාන්න පුළුවන්.
හොඳයි.
මොකද විපක්ෂ සංවිධායක කියලා එහෙම වරප්‍රසාදයක් නැහැ. එතුමාට වෙන ප්‍රශ්න අහන්න. නමුත් මම පිළිතුරු දෙන්නම්. නමුත් මම අර කියගෙන ආවේ ඇත්තටම අපි වගේ රටකට ඒ තානාධිපති කාර්යාලය 65ක් තියෙන එකේ අවශ්‍යතාවයක් තියෙනවාද කියලා අපි දැන් සලකලා බලනවා.
එතකොට
ඒ සමහර රටවල් වලට තානාධිපති කාර්යාලයක් නැතුව විනින් තානාධිපති කාර්යාලයක් හරහා අපිට ඒ වැඩ කටයුතු කරා ගන්න පුළුවන් නම් රටට මුදල් ටිකක් ඉදිරි කරා ගන්න පුළුවන් නම් ඒක හුඟක් හොඳයි කියලා මම විශ්වාස කරනවා. දැන් අපි අර මට මතකයි ඉස්සෙල්ලා ගියාණ්ඩුවේදී ඒ අප්‍රිකාවේ තානාධිපති කාර්යාලය හදනකොට ඔබතුමාලා මොකද්ද කිව්වේ? ඇයි ගිහිල්ලා මේ අප්‍රිකාවේ තානාධිපති කාර්යාලය හදන්නේ කියලා. එතකොට ඒ කාලේදී තර්ක කරා. දැන් ඊපස්සේ තානාධිපති කාර්යාලය වහනකොට ඔබතුමාලා කියනවා ඒ තානාධිපති කාර්යාලය වහන්නේ කියලා ඔබතුමාලා තර්ක කරනවා. ඉතින් මම හිතන්නේ කිරියල්ල අපේ මන්ත්‍රීතුමාට අර පැත්තට කරත් මේ පැත්තට කරත් ඊපස්සේ කොහොම ගියා පැටලෙනවා. ඒ හින්දා දැන් ඔබතුමාට මම හිතන්නේ පිළිතුරු දුන්නා.
ඔව්. ඔව්. හේෂාවිතානිය මන්ත්‍රීතුමා රීති ප්‍රශ්නේ මොකද්ද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රාජ්‍ය ඇමතුමා කියනවා මේ කාර්යාල මෙච්චර තියෙනක ඇද්ද වැඩිද කියලා හිතලා බලන්න ඕන කියලා. මම දැක්කා පෙරීදා මේ කවුද එතුමාගේ ඇමතුමා කැබිනට් ඇමතිවරයා කියනවා අපි මේ කාර්යාල වහලා දැම්මේ අපිට මේ
රටේ තියෙන රීති ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නාංක 9 රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා.
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ඔව්
ඔබතුමාගේ සම්පූර්ණ අවධානය යොමු කරනවා. අද මෙතන අමාත්‍යවරු නොපෙනීමේ පිළිබඳව ඔබතුමා වක් කියන්න ඕනේ. ඔබතුමා මේ රීති මම දන්නේ නිසා මම හිතන්නේ 31 3. ඊළඟ කාරණේ තමයි මෙතුමා කියනවා දැන් වෙන නැහැයි කියලා. මම ඔබතුමාට ප්‍රශ්න කරා 33 ආ ඒ අටතේ අපිට අහන්න පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේවා අපි පරිශීලනය කරලා අහන්නේ ඇමතිවරු පරිශීලනය කළාට. දැන් අපිට පෙනී යන කාරණේ තමයි චීන තානාධිපති කාර්යාලය සහ ඉන්දියානු තානාධිපති කාර්යාලය පමණක් රඳවගෙන අනිත් සියල්ල අයින් කර ගැනීම සඳහා තමයි මේ ආණ්ඩුව කරන්නේ. මොකද ඒ දෙක තිබුණොත් ඇතිනේ දැන් මේ දෙකට විතරයි මේ රට බාර දෙන්නේ. මේ ගරු ඇමතිතුමාගේ මේ හෙලා දකින්න ඕනේ මේ රටේ ජනතාව. මොකද ජාත්‍යන්තරයක් නැතුව, ජාත්‍යන්තර රටවල් සහයෝගය නැතුව, මේ ජාත්‍යන්තරින් අපේ රටවැසියන් ආරක්ෂා කරන්නේ නැතුව ඒවා අයින් කරනවා කියන මේ
රෝණ බණ්ඩාර මහතා හොඳයි
මම අහනගරු කතානායක නියෝජක කතා
ආ එක ඔව් ආ දෙක ඔව් ආ එම ජල ප්‍රශ්නය විසඳීම සඳහා 2022 වර්ෂයේ ලෝක බැංකු ආධාරය යටතේ ක්‍රියාත්මක වන ප්‍රාථමික සෞඛ්‍ය සේවා බල ගැනීමේ වැඩසටහන යටතේ කටියාව රෝහල තුල නලනිදක් ඉදිකරලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි එහි වැඩ කටයුතු මේ වෙනකොට අවසන් කරලා තියෙනවා එහි විදුලි මෝටරේ සවි කළා තව මාසක් ඇතුළත ජල සැපයුම ස්ථිර වශයෙන්ම රෝහලට ලබා දෙන්න පුළුවන් කියලා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා අද උදේ මම ඊතුමත් එක්ක කතා කරාම දැනුම් දුන්නා ගරු මන්ත්‍රීතුමනි මෙතන දැනට වතුර ලබා ගන්නේ ග්‍රාමීය ප්‍රජා සමිතියක් මගින් පවත්වාගෙන යන නල පද්ධතියකින් සහ රෝවල් භූමියේ තියෙන ලිඳකින් නමුත් වසරේ නියං කාලෙට එම ලිං සිඳී යන නිසා තමයි නල ලිඳක් ඉදි කරන්න කටයුතු යොදලා තින්නේ අප හිතනවා මේ අවුරුද්දේ නියං සමයේ ප්‍රශ්නය පැන නගින එකක් නැහැ කියලා.
අතුරු ප්‍රශ්න
ගරු අමුතුමනි දැන් ඔබතුමා මේ කටයුතු ඉක්මන් කරවන්න කටයුතු කරනවා නම් හොඳයි මම දැන් නියං කාලේ ඉස්සරහට එන්නේ. ඒ වගේම මම අතුරු ප්‍රශ්න පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට අහනවා. දැන් ඊයේ අපි දැක්කා දැන් අපේ රටේ මේ කොවිඩ් නිසා තමයි අපේ රටේ සියලුම ආර්ථික කඩන් වැටීම් මේ අද ඖෂධ ගණන් වැඩි වීම හැම දෙයකටම මුහුණ දෙන්නලා තියෙනවා. ඒකට ඊයේ අපේ පොල් සංවර්ධන අමාත්‍යතුමා කිව්වේ ඩොලර් මිලියන 600ක් තමයි ගියේ. ඒකත් පොල් සංවර්ධන මණ්ඩලයෙන් උපයාදීපකෙන් ඉලව් කරගන්න පුළුවන්කම ලැබුණා. ඒකට මේ ඩොලර් මිලියන 600 හරහා අද මේ රටේ සියලුම ඖෂධ වලට මේ ජනතාවට මුහුණ දෙන්න දා තියෙන ප්‍රශ්න කොට නැගිලා තියෙන්නේ. මේ ඩොලර් මිලියන 600ක් ඉඳද කියලා එක තමයි දැනගන්න ඕන තමයි.
ගරු මන්ත්‍රීතුමනි සෞඛ්‍ය ශාස්ත්‍රය සඳහා විවිධ අමාත්‍යංශ ගණනාවක් යටතේ ඒ මුල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. නමුත් අනපේක්ෂිත විදිහට COVID-19 රෝගය සඳහා අපිට මුදල් වැය කරන්න සිදු වුණා. ඉන් කොටසක් අපිට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව හරහා නැවත ප්‍රතිපූර්ණ කරගන්න පුළුවන්කම ලැබුණා. එතකොට මේ ඩොලර් අවශ්‍ය වුණ අවස්ථාවන්හිදී විවිධ රාජ්‍ය ආයතන හරහා එම උපකාරය ලබාගෙන තමයි අපි ජනතාවට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලබා දෙන්න කටයුතු කරේ. කිසිම වෙලාවක එන්නත් ගේන්න ප්‍රමාද කිරීමක් කරේ නැහැ. මුදල් තියෙන ස්ථානකින් අරගෙන ලබා දෙන්න මහා භාණ්ඩාගාරයේ කටයුතු කරා ගරු මන්ත්‍රීතුමනි.
දෙවැනි අතුරු ප්‍රශ්නය.
බොහොම ස්තුතියි ගරු අමුතුමනි. මම හිතන්නේ දැන් ඒ ප්‍රශ්නේ වගේම ද අද වෙනකොට වෙළඳ පොලේ මේ ඖෂධවල හිගයක් වගේම ඖෂධවල මිල විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒතකොට මේ නිසා දීර්ඝකාලීනව බෙහෙත් ගන්න අර හැමදාම මේ නිදන්ගත රෝග වලට බෙහෙත් ගන්න රෝගීන් ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්න මේක ඉන්න අඩු ආදායම් ලාභි ලබන අය. ඒතකොට මේ අයට ඔබතුමාලගේ අමාත්‍යංශය හරහා සහන මිලකට මේව ලබා දෙන්න මොකක් හරි වැඩපිළිවෙළක් සකස් කරන්න පුළුවන්ද? ඒ සහනේ ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කරලා ක්‍රියාත්මක කර හැකිද කියන
අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි කටියාව රෝහලේ ජල ප්‍රශ්නයක් ගැන තමයි ප්‍රශ්න යොමු කරලා තියෙන්නේ. නමුත් මගේ මිත්‍රයා අහන නිසා මම මේකට කියන්නම්. රාජ්‍ය අංශය ඔස්සේ අපේ රෝහල් පද්ධතිය ඔස්සේ ඖෂධ ලබා දෙන්නේ නොමිලේ. එහි මිල අඩු කිරීමක් කරන්න අවශ්‍යතාවක් නැහැ. මොකද නොමිලේ සියල්ලම ලබා දෙන නිසා ඒ පෞද්ගලික අංශයේ ඒ ඩොලරේ වුණ වෙනස්කමත් එක්ක යම් ප්‍රතිශතයකින් මිල ඉහළ නැංවීම සඳහා අවසර ලබා දීලා තියෙනවා. යම් කිසි කෙනෙක් ඊට වැඩිය මිලකට ඖෂධ විකුණනවා නම් ඒ පාලන මිලට වැඩියෙන් ඖෂධ විකුණනවා නම් ඒ සඳහා නීතිමය කටයුතු කරන්න ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු යොදාගෙන යනවා. ඔබතුමා කියන ආකාරයේ සහනයක් පෞද්ගලික අංශය හරහා ලබා දෙන්න රජයකට ක්‍රමවේදයක් නැහැ. නමුත් රාජ්‍ය අංශයේ සියලුම ආයතන වලින් අපි නොමිලේ ප්‍රතිකාර ලබා දෙන්න කටයුතු යොදලා තියෙනවා.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 10 ගරු ක්‍රිස් නෙල්සන් මහතා දෙවන මාතේ. ප්‍රශ්න අංක 5 ගරු ශාන්ත බණ්ඩාර මහතා.
මම අහන ගරු කතානායක
සභාගත කරනවද? ගරු අමාත්‍යතුමා සභාගත කරන
කතානායක උදාරණ සිදුන පිළිතුර
සභාගත කරන දෙවන මාතේ.
සෝරි සර්. සභාගත
ප්‍රස්තාංක 10 කේස් නෙල්සන් මහතා.
නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රශ්නාංක 10 ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් කේස් නෙල්සන් මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නය මම අහනවා.
අනමත්ව සභාගත කරන්
පිළිතුර සභාගත කරනවා.
ඔව් මොකද්ද ලීති ප්‍රශ්නය?
නැදත් ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ දැන් අපේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා අපට කල් ගත්ත එක ප්‍රශ්නයක් නැහැ හැකියාව තිබෙනවා. අමුතුමා ආවා. ඒතර ගරු නියෝජ කතානායකතුමනි මේ 3 වෙනි 31 දී ඔබතුමාව දැනුවත් කරලා හෝ එන්න බැරි නම් ඒකට හේතුව ඇයි මේ සම්බන්ධව තියෙනවා. නමුත් අමුතුමා මෙතන සම්බන්ධ වෙලා ගිහිල්ලා තිබෙනවා. මොකද අර කාරණේ කිසි ගැටලුවක් නැහැ අපිට. ඒක කරන්න පුළුවන් අපි දන්නවා. නමුත් අපිට තියෙන පැහැදිලිව මේ හිතාමතා අපේ ප්‍රශ්නේ මොකද අපි දැන් මේ MCC ගිවිසුමේ ඉඩම් පිළිබඳව අහන්න තිබු ප්‍රශ්නයක්. මේවා හිතාමතා ඉඩ දෙන්න එපා මොකද ඔබතුමාලා තියන් බක්කීම පාවලා දීලා මුලසන හැටියට මේ ඇමතිවරයා මේකට එන්නේ නැත්නම් කරුණ දක්වන අනිත් ඒ කරුණ නියෝජක කතානායක විතර වැදගත් කාරණයක් දැන් මේ පාර්ලිමේන්තුවට අවුරුදු 4යි කියලා පිටක් කියන්නේ නැහැ ඒ පිළිබඳව ආගම පිළිබඳව ගැටලුවක් නැහැ දැන් මේකේ කාරණා ගන්න අවුරුදු 40ක් කියලා දැන් මේකේ කොවිඩ් පිළිබඳව ප්‍රශ්නේ කියනවා මෙන්න මේකේ තමයි වැදගත් වෙන්නේ කරුණ කතානායක දැනට උද්ගතලාපන තත්ත්වය සමනය වෙන්නේ කියලා ඒ කියන්නේ මේ රටේ තියෙන පොලින් ප්‍රශ්නයට පිරිත් කියලා හරියයිද කරු කතානායකතුමනි පොලි ඒ කියන්නේ මේ මේක ලොකු වියදමක් කරු නියෝජ කතානායකතුමනි මේ ආගමනුකූල කරන දේවල් නෙමෙයි 365 දවසේ රටේ මිනිස්සු මේ පාර්ලිමේන්තුවේ දෙස් තියෙන වෙලාවේ මේ ආණ්ඩුවේ නොහැකියාව වසන් කරගන්න පිරිත් කියලා හරියන්නේ නැහැ දැන් ඊයේ සවරපාක්ෂිය සමුලුව තියලා වැඩක් වෙන්නේ නැහැ මේ පිරිත් කියවනම් හරියයි කරු නියෝජ කතානායක නිසා මේවා කරන්න දෙන්න එපා ඔබතුමාලා හරි ශාපයක් මේ වියදම් කරන මුදල් වලි කරු
පාර්ලිමේන්තුවේ 27-2 යටතේ ප්‍රශ්නය ගරු අතුලේ රත්න ස්වාමීන් වහන්සේ 27-2
ගරු සභාපතිතුමනි අද දින 27-2 යටතේ මා මේ ප්‍රශ්නය අසුණු ලබන්නේ ජාතික වශයෙන් වැදගත් ඉතාම වැදගත් කාරණයක් සම්බන්ධයෙන් ගරු කතානායක ගරු සභාපතිතුමනි පසුගිය රජයේ අවසරය ආරම්භ වූ රජයේ කාබනික වගා වැඩසටහන යටතේ එතෙක් ගොවින් වෙත ලබා දුන් රසායනික පොහොර පසුගිය වසරේ ආරම්භ වූ රජයේ කාබනික වගා වැඩසටහන යටතේ එතෙක් සහනාධාරයේ නතර කර ඇති අතර ඒ වෙනුවට කාබනික පොහොර ප්‍රවර්ධනයට කටයුතු කරන බව රජය විසින් ප්‍රකාශ කළා. ඒ අනුව කාබනික තමන් විසින්ම කාබනික පොහොර සාදා ගන්නේ නම් ඍජුවම ගොවින් වෙත වෙතත් මහා පරිමාණයේ පොහොර නිෂ්පාදනය කර ගොවීන් වෙත බෙදාහරි නායතන වෙතත් සහනාධාර ලබා දීමට කටයුතු කරන බවට රජයේ විසින් කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. එමෙම රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව සිදු කරන වීවාගාවන්ගේ අස්වැන්න යම් ලෙසකින් අඩු වී තිබුණොත් ඒ සඳහා වන්දි ලබා දෙන බවද ප්‍රකාශයට පත් කර තිබුණා. වසවිෂෙන්තර පාරිසරික ගුවිත නරඹයා ජනාධිපතිතුමන් ගත් තීන්දුව වර්තමාන ලෝක තත්ත්වය තුළ ඉතා වැදගත් තීන්දුවක් වුවත් එය කිසිදු සැලැස්මකින් තොරව ඉදිරිපත් කිරීම නිසා අද වන විට විශාල ආහාර අර්බුදයකට මුහුණ දීමේ අනතුරකට අපි මුහුණ දීලා තියෙනවා. චීනයෙන් පොහොර ගෙන්වීමට යාමේ අර්බුදේ නැනෝ පොහොර ඉන්දියාවෙන් ගෙන්වීම කාගේ උවමනාවට කුමන විශේෂඥ කමිටුවගේ නිර්දේශය යටතේ සිදුවේ දැයි කිසිවෙක් නොදනී. පාරිසරික ගොවිතැන් ක්‍රමයක් කරා ගමන් කිරීමේදී ගොවියන් මත පදනම යා යුතුය. රජයේ කළේ තෝරාගත් කොම්පැනිවලට පොහොර දීමට ඉඩ දීමයි. ටෙන්ඩර් පටිපාට ඉලධාරීන්ගේ පමාවීම් පොහොරවල පරීක්ෂාවට ලැබ් නැතිවීම වැනි බරපතල අර්බුද රැසක් පැන නැගිනි. ඒ අතර හිතාමතාම සිදුවන වංචනික ක්‍රියා ගැන විවිධ චෝදනා එල්ල වී ඇත. මේ තත්ත්වය වහාම මගහැරීම සඳහා අප කළ යුතුව තිබුණේ ගොවිජන සේවා කාර්යාල මට්ටමින් ගොවි සමිතිවලට වගකීම් යටතේ පොහොර මධ්‍යස්ථාන 200ක් පමණ ආරම්භ කිරීමයි. අප මුදල් දිය යුතුව තිබුණේ ගොවි සමිතිවලටයි. එහෙත් ඒ එසේ සිදු වූයේ නැත. පොහොරවලට වඩා ප්‍රශ්නය වන්නේ වල් මර්ධනය හා කෘමි මර්ධනය. විශේෂයෙන්ම තාක්ෂණිකව පැල සිටුවීම වර මර්ධනය කළ හැකි වනවා පමණක් නොව ජලය පොහොර අවශ්‍යතාවය අඩුවනු ඇත. එමෙන්ම වල් මර්ධනයට අදාළ සරල හා දියුණු තාක්ෂණික උපකරණ හඳුන්වා දීමක්ද සිදු කර නැත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු කර ලබන්නේ වීගොවිතන සඳහා පමණක් බව පෙනේ. නුවරඑළිය බදුල්ල හා අනෙකුත් ප්‍රදේශ එළවලු පළතුරු ගොවියන් ගැන කිසිදු අවධානයක් යොමු කර නැත. මෙම ගොවියන්ට පොහොර ලබා දෙනවා වෙනුවට ගොවි සමිතිවලට පොහොර නිෂ්පාදනය සඳහා වහාම මුදල් ලබා දිය යුතුව තිබිණි. තේවගාව ඇතුළු වාණිජ වගාවන් සඳහා කාබනික පොහොර භාවිතය පිළිබඳ අත්හදා බැලීම් ඔස්සේ ලබා ගන්නා සාර්ථකත්වය මත කාබනික පොහොර ලබා දිය යුතු අතර එතෙක් රසායනික පොහොර භාවිතය සඳහා ඉඩ ලබා දිය යුතු වත් ඒ ගැන ඇති වැඩසටහන හා කාලරාමුව කෙසේද යන්නේ කිසිවෙක් නොදනී. ගෙවතුවගව සඳහා ජනතාව දිරිමත් කළ යුතුවත් ජනතාව එය සහමුලින් අතහැර දමන්න තත්ත්වයට පත්ව ඇත්තේ වඳුරු රිලා දඬුලේන් අලි මොනර ආදී සතුන්ගෙන් සිදුවන විශාල වගහන් නිසාය. එම ගැටලු විසඳීමෙන් තොරව අද මුහුණ දෙන ආහාර අර්බුදය රටම සාගතයකට මුහුණ දීමේ අවදානම් තත්ත්වයකට එළඹ ඇත. විද්‍යාගාර පහසුකම් නැතිකම මාකඳුර වැනි තැන්වල ඇති ප්‍රධාන විද්‍යාගාර මාස ගණනක සිට අබලංග වී තිබීම අභිජනනය කරනු ලබන විද්‍යාඥයන්ට කිසිම පිළිගැනීමක් හා වටිනාකමක් නොදීම නිසා දියුණු කළ බීජ වල විශාල ගැටලු පැන නැගී තිබීම පාරම්පරික වී වර්ග දේශීය අල වර්ග ප්‍රවර්ධනයට කිසිදු ඉඩදීමක් නොකිරීම විශේෂයෙන්ම කාබනික වගාවේදී ඊට උචිත පාරම්පරික බීජ වර්ධනය ඉතාම වැදගත්. මේවනතුරු කාබනික ගොවිතැන අරබයක් කිසිදු ජාතික සැලැස්මක් ඉදිරිපත් කර නොමැති අතර විශේෂයෙන්ම පාරම්පරික බීජ ප්‍රවර්ධනය සඳහා 20%ක්වත් යා යුතුවත් ඒ පිළිබඳ කිසිදු දිරිදීමක් ලබා දී නැත. එනිසා වහාම සිදු කළ යුතු කාරණා පිළිබඳ කුෂිකර්ම ඇමතිවරයාගේ අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වන අතර පසුගිය මහ කන්නේ ඍජුව කාබනික පොහොර සහනාධාරය ලබා දී ඇති ගොවීන් සංඛ්‍යාව හා මුදල් ප්‍රමාණය කොපමණද? පසුගිය මහ කන්නේ කාබනික පොහොර නිෂ්පාදකයන් සඳහා මේ වන විට ලබා දී ඇති මුදල් ප්‍රමාණය කොතනද කොපමණද? පසුගිය මහ කන්නේට අදාළ පොහොර නිෂ්පාදකයන් සඳහා ඉදිරියේදී ලබා දීමට නියමිත ඇති මුදල් ප්‍රමාණය කොපමණද? පසුගිය මහ කන්නේ ලැබී ඇති වී අස්වැන්න කොපමණද තක්සේරු කර ඇත්තේද? අස්වැන්නෙහි අඩුවීම හා එහි පාඩුව පිළිබඳ තක්සේරු කොපමණද? වල් මර්ධනය හා කෘමි පාලනය සඳහා කර ඇති අවධානය කෙලෙසද? ඒ සඳහා යම් ආයෝජනයක් සිදු කර ඇත්ද? වී ඇතුළු බීජ වර්ග දෙමුහුන්කරණය සිදුවන්නේද? ඒ සඳහා විද්‍යාඥයන්ට ලබා දිය ඇති ඉලක්ක හා දිරිදීමනා කෙලෙසද? කාබනික පොහොර නිෂ්පාදනයට මුදල් නොගෙවීම හා ඒ සම්බන්ධ විවිධ වංචා දූෂණ හා අක්‍රමිකා සිදුවන බව ඔබතුමා දන්නේද? නිලධාරීවාදය නිසා පොහොර නිෂ්පාදකයන් පත්වී ඇති අසීරුතා පිළිබඳ ඔබතුමා දැනුවත්ද? ඒ සඳහා යොදන පිළියම් මොනවාද? විශේෂයෙන්ම ගරු ඇමරිතුමනි, ජාතික සැලැස්මක් ඉදිරි වසර තුළ ක්‍රියාවට මෙය ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳ ඉතාම වැදගත් වෙනවා. මෙහිදී පොහොරවලට වඩා වල් මර්ධනය හා කෘමි මර්ධනය ඉතාම වැදගත් කාරණයක්. විශේෂයෙන්ම ජාතික ව්‍යාපාරයක් ලෙස මේ සඳහා මා හිතන්නේ සියලු දෙනා සහභාගි කරගෙන දැවැන්ත වැඩපිළිවෙලකට අපි යා යුතු වෙනවා. ඒ සඳහා ඕනෑම වෙලාවක අපි දිරිදීමට උදව් කිරීමට සූදානම් බව ප්‍රකාශ කරන්න කැමැති. අද ඉදිරි කාලය තුළ දැවැන්ත ආහාර අහේනියක් සඳහා රට මුහුණ දීමේ බරපතල අනතුරක අපි ඉන්නවා. ඒ නිසා මේ සඳහා නිශ්චිත කාල රාමුවක් යටතේ සකසා ඇති වැඩපිළිවෙල ඔබ පිළිබඳ ඔබතුමා මේ සභාව දැනුවත් කරන්නේ නම් අතිශයින්ම ස්තුතිවන්ත වෙන බව මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටින කැමැතියි.
කෘෂිකාර්ය මාත්‍යතුමා, ගරු නියෝජක තනායකතුමනි, මේ ප්‍රශ්නය මගේ රාජ්‍ය අමාත්‍යංශයෙන් මට පිළිතුරක් ලැබෙන්න ඕනේ. හාමුදුරනේ, මම අද උදේත් බැලුවා මේකේ මේ තියෙන සමහර දත්ත අපිට තාම, මොකද මේ අස්වැන්න පිළිබඳ අපේ හාමුදුරනේ මේ තාම කොනරාගොල හම්බන්තොට දිස්ත්‍රික්කයේ තාම කැපෙනවා. ඒ වගේම තාම දිස්ත්‍රික්ක කීපයක කැපෙනවා. අපිට අවසාන අස්වැන්න නෙලලා ඉවර නැති නිසා දත්ත කීපයක අඩුවක් තියෙනවා හාමුදුරනේ. ඒ නිසා හරියට මට උත්තරයක් දෙන්න බෑ. ඒ නිසා මම ඔබ වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා ඊළඟ දවසේ දෙන්න කියලා. නමුත් ඔබ වහන්සේ අහපු කාරණා දෙක තුනකට මට උත්තර දෙන්න පුළුවන්. ඔබ වහන්සේ කිව්වා මේ සම්බන්ධයෙන් ආහාර හිඟයක් පවතින ඉඩ තියෙනවා කියලා. මේක පිළිබඳව අපේ හාමුදුරනේ, අපි ඒක ගැන කිව්වොතින් අපි ගිය යල සහ මහකන්නේ හෙක්ටයාර් 113ක් වගා කරලා තියෙනවා. යලකන්නේ 105කුත් මහකන්නේ 108කුත්. සාමාන්‍යයෙන් පොහොර භාවිතා කරෝතින් හෙක්ටයාර් එකට මෙට්‍රික් ටොන් 4.5ක් තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පොහොර ගහලා අපි භාවිතා කරා නම්, ගොවිතැන් කරා නම් වී මෙට්‍රික් ටොන් මිලියන 5.6ක් අපි නිෂ්පාදනය කරන්න ඕනේ. ඒක සහල් බවට පරිවර්තනය කරන්න 1.6කින් බෙදුවාම හාල් මෙට්‍රික් ටොන් මිලියන 3.6ක් තියෙන්න ඕනේ. හැබැයි අපේ රටේ ජාතික අවශ්‍යතාවයේ මෙට්‍රික් ටොන් මිලියන 2.4යි සහල්. සාමාන්‍ය පරිභෝජනයේ රසායනික පොහොර ගැව්වත් මිලියන 1කට වැඩිය සහල් අතිරිත්තයක් තියෙන්න ඕනේ. දැනට හාමුදුරනේ මේ පිළිබඳ අපි සමීක්ෂණය කිරීමේදී මේ දක්වා ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවත් අපිත් කරපු එකේ දැබිලා තියෙන තොරතුරු අනුව 25%ක වගේ තමයි අස්වැන්නේ පොදුවේ හිඟයකට තියෙන්නේ. අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තොත් 10%ක වගේ නිෂ්පාදනය අඩුවක්. මඩකලපුව 25%ක් වගේ තියෙනවා. ඒ නිසා සමස්තයක් හැටියට ගත්තොත් 25%ක වගේ නිෂ්පාදනය අඩුවක් තියෙන්නේ. ඒ නිසා අපි යලමහ වගා කරපු භූමිය බැලුවාම 25%ක නිෂ්පාදනය අඩුවක් වුණත් ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම එළවලු සඳහා අපි රසායනික පොහොර වෙළඳපොලේ ගේන්න දීලා තියෙනවා. පලිබෝධනාශක දිලිරනාශක ගේන්න දීලා තියෙනවා. මේ කන්නෙත් ඒවා වෙළඳපොලේ තියෙනවා. ඒ නිසා ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියන විශ්වාසය මට තියෙනවා හාමුදුරනේ. ඒ වගේම ඔබ වහන්සේ කිව්වා මේ සම්බන්ධයෙන් දූෂණ අක්‍රමිකතා තියෙනවද කියලා. මේක අහලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඕනෙම වැරද්දා දූෂණ අක්‍රමිකතාවක් සිදු වුණා කියලා ඔබ වහන්සේට මට ලබා දෙන්න පුළුවන් නම් ඒ පිළිබඳ වහාම හොයලා බලලා ඔබ වහන්සේට දැම්මට කියන්න පුළුවන් නම් දෙයක් තියෙනවා කියන හෙට වෙනකොට අපි ඒක හොයලා බලලා අපි දෙන්නම්. ඔබ වහන්සේට සම්පූර්ණ වார்த்தාවක් ඊළඟ පාර්ලිමේන්තුවේදී දෙන්නම්. මොකද මේ දත්ත දෙනවා නම් අපි හරියට දෙන්න ඕනේ ඔබ වහන්සේ අහලා තියෙන දේ. ඒ නිසා අස්වැන්න සම්පූර්ණ දෙලලා නැති නිසා මට දෙන්න හැකියාවක් නැහැ. මම අනිවාර්යෙන් රාජ්‍ය අමාත්‍යංශයෙන් මේක අරගෙන ඊළඟ දවසේ ඔබ වහන්සේට සවිස්තරාත්මක වார்த்தාවක් ඉදිරිපත් කරන්න.
හොඳයි, බොහොම ස්තුතියි. අමාත්‍යංශ නිවේදන විදේශ කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් කලාපීය සහයෝගතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය මැතිතුමා. ඔව්, විපක්ෂ නායකතුමනි,
ඉ වෙලාවක් දෙන්න මේ ප්‍රශ්නවලිනුත් පුංචි වෙලාවක් ඉතුරු වෙලා තිබෙන නිසා ගරු නියෝජක කතානායකතුමනි, මේ මොහොත වෙන විට කවුරු මොන දේ කිව්වත් අපේ රටේ ආහාර සුරක්ෂිත භාවය පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා. එවගේම බලශක්ති අනාරක්ෂිත භාවය ඔබතුමත් හොඳින් දන්නවා හිටපු ඒ ශේෂ්ත්‍රයේ අපතිවරයෙක් හැටියට බරපතල අනාරක්ෂිත භාවයක් තිබෙනවා. ඒ වගේම මේ රටේ සමස්ත පොදු ජනතාව ජීවත් වීමේ අරගලයක සිටිනවා. බඩු මිල වැඩි වෙලා ආදායම් එක්කෝ එලෙසමයි එහෙම නැත්නම්
ඔබතුමා ඉතාලි කැටි කරන්න
මුදලේ රුපියලේ ක්‍රය ශක්තිය අද අවම වෙලා රුපියල අව ප්‍රමාණය වෙලා අධ්‍යාපනය කඩා වැටිලා වාර විභාග පවත්වන්නට හැකියාවක් නැහැ. වකල් දමල ඖෂධ හිඟයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. දැන් ඔබතුමා දැක්කද දන්නේ නැහැ මන්නාරම් සහ යාපනේ යන දිස්ත්‍රික්කවලින් දැන් ජනතාව මේ රටේ ජීවත් වෙන්නට බැරි වෙයි කියලා යම් දැනට සුළු ප්‍රමාණයක් මම හිතන්නේ පවුල් දෙකක්ද කොහෙද පටන් අරගෙන ඉන්දියාව කරා යන්න. හරි. එතකොට විවිධ නිරීක්ෂකයෝ කියනවා මේක එන්න එන්න වැඩි වෙයි කියලා. ඒලා ඔබතුමත් මමත් අපි හැමෝම දන්නවා බුද්ධි ගලණයක් සිද්ධ වෙනවා බරපතල ලෙස අපේ රටෙන් වෙනත් රටවල් වලට. යෝන් පරපුර පෝලිං වල ඉන්නවා රට අතහැරලා යනවා.
කටි කරන්නේ
මේ මේ නෑ මේ මේ මේ
ඔබතුමා 27 දෙකේට මේ වගේ ප්‍රශ්නයක් අහනවා නම් වඩා සුදුසුයි මං හිතන්නේ රජයට උත්තරයක් දෙන්න පහසුයි.
කතා නායකතුමනේ මම මේ ප්‍රශ්නේ මතු කරන්නේ මේක කාලීන ප්‍රශ්නයක් මේක මහ පොළොවේ ප්‍රශ්නයක් මේක පෝලිං ප්‍රශ්නයක් මේක ගෑස් ප්‍රශ්නයක් මේක තෙල් ප්‍රශ්නයක් මේක ඩොලර් ප්‍රශ්නයක් ජනතාව මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක්. මෙතන ආහාර සුරක්ෂිත භාවය නැහැ ආහාර සුරක්ෂිත භාවය තිබෙනවයි කියලා කියන්න බෑ. අර රතනනායක ස්වාමීන් වහන්සේ මතු කරන ප්‍රශ්නය ඒක සාධාරණ ප්‍රශ්නයක්. ඒක
ඇත්තටම
ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ දැන් වෙලාවක් තිබෙන මොහොතේ කරුණාකරලා රජයේ අදාළ බලධාරීන්ට මේ ප්‍රශ්නයට මොකද්ද විසඳුම?
හොඳයි අපි රජයේ
අදාළට ලබා දෙන විසඳුම. මොකද්ද වැඩපිළිවෙල? මොකද්ද ක්‍රියාත්මක කරන?
හරි කුෂිකාරම මාත් සූදානම්
මේක. ඒකට අපිට උත්තරයක් අවශ්‍යයි.
හොඳයි.
විපක්ෂ නායකතුමාලා කැමති ඔය අර්බුද ඔක්කොම රටේ ඇති වෙනවා නම් අපි පිළිගන්නවා බඩු මිල වැඩි. ඒ පිළිබඳ විපක්ෂ නායකතුමා කිසි ගැටලුවක් නැහැ. අපි පිළිගන්නවා මිනිස්සුට අමාරුයි කියලා. ඒ පිළිබඳ කිසි තර්කයක් නැහැ. හැබැයි මම ඔබතුමාට කෘෂිකර්ම ඇමතිවරයා හැටියට වගකීමකින් කියනවා මම ඔබතුමාට ගණන් ටික කියලා දුන්නා. මම කිව්වා අපි වගා කරලා තියෙන භූමියයි නිෂ්පාදනයයි හදලා කිව්වා. ඒ නිසා මට කියන්න දෙන කෘෂිකර්ම ඇමතිවරයා හැටියට මේ වෙනකොට අස්වැන්න එනවා. මම වීඑල්ඒ මණ්ඩලයේ විපක්ෂ නායකතුමා වී මිලදී ගන්නවා. එනිසා අපිට වී වෙනදාපු ආකාරයේ දැන්ගෙන ආකාරය අපට දැනෙනවා. වෙනදා වී ගොවියා ගේන ප්‍රමාණය දැන්ගෙන ප්‍රමාණය දැනෙනවා. ඒ නිසා මම ඔබතුමාට කියන්නේ ආහාර සුරක්ෂිත භාවය. බඩු මිල වැඩි. ඒ පිළිබඳව මම ඔබතුමාත් එක්ක ගැටුමකට යන්නේ නැහැ. ඒක මම පිළිගන්නවා. හැබැයි ආහාර සුරක්ෂිත භාවයේ පිළිබඳ ගැටලුවක් ඇති කරගන්න ඕනේ නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණයට වී තියෙනවා අපිට. අපිට අවශ්‍ය ප්‍රමාණයට එළවලු තියෙනවා. ඒ නිසා ආහාර සුරක්ෂිත භාවයේ පිළිබඳ කිසිම ගැටුමක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ගැටලුවක් ඇති කරගන්න අවශ්‍යතාවෙන් නැහැ. මම ඔබතුමාට වගකීමකින් කියනවා ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. වගා කරලා තියෙන භූමියක් නිෂ්පාදනයක් ජනහා සංඛ්‍යාලයකට දෙපාර්තමේන්තුවක් ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවක් එකට
ගැටලුවක් නැහැ. මම මේ ප්‍රශ්නේ අහනකොට ගරු අමතුමා ආහාර සුරක්ෂිත භාවය කියන වචනය මොකද ඒකේ ඩිෆිනිෂන් එක මොකද ඒකේ විග්‍රහය? ඒකේ විග්‍රහය මේ ආහාර සැපයුමක් තිබීම පමණක් නෙවෙයි. ආහාර සැපයුම තිබෙන්නට ඕන ජනතාවට දරාගත හැකි මුදලකට ලබා ගැනීම උදෙසා. ඒකයි ආහාර සුරක්ෂිතභාවය කියන්නේ. එහෙම නැතුව මේ ඕනතරම් ආහාර තිබෙනවයි කියන කාරණාව නෙවෙයි. මම ඔබතුමාගේ පිළිතුරේ පොඩි පරස්පරයක් තියෙනවා. ඔබතුමා කියනවා ආහාර සුරක්ෂිතභාවය තියෙනවා. හැබැයි ඒ වගේම ඔබතුමා කියනවා අපි පිළිගන්නවා ඒක ගැන විවාදයක් නැහැ. බඩු මිල හුඟක් ඉහළ ගිහිල්ලා කියලා. ඒ ඔබතුමා මේක හරියට විග්‍රහ කරොත් දරාගත හැකි මුදලකට ජනතාවට ආහාර අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීම මේ වෙලාවේ අමාරු කාර්යයක්. ඔබතුමා පොඩ්ඩක් බලන්න නාඩු කිලෝක මිල. ඔබතුමා පොඩ්ඩක් බලන්න ගෑස් මිල. ඔබතුමා පොඩ්ඩක් බලන්න කිරිපිටි මිල. ඒ නිසා ඇත්ත වශයෙන්ම ආහාර සුරක්ෂිත භාවයේ කියන වචනය නිවැරදිව නිර්වචනය කරොත්
හොඳයි අමතුමා.
ජනතාවට ජනතාවට දරාගත හැකි මුදලකට ආහාර පාන ලබා ගැනීම අද දවසේ උපරිමයෙන්ම අපහසු කාර්යයක් ගරු අමාත්‍යතුමනි. ඒකයි මම මේ විග්‍රහ කරන්නේ.
විපක්ෂ නායකතුමා මට කියන්න දෙන කෘෂිකර්ම ඇමතිවරයා හැටියට මට තියෙන වගකීම තමයි හිඟයකින් තොර මේ රටේ නිෂ්පාදනය කළ හැකි සියලු දේ වෙළඳපොලේ තියා ගැනීම. ඒක තමයි මට තියෙන වගකීම. හරි. ඉතින් ඒ නිසා ඔබතුමාට කියන්න තියෙන ඔබතුමාට හාල්වල එළවලුවල ඒ භෝගවල කිසිදු හිඟයක් ඇති නොවෙන්න වග බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔබතුමා කියන මිල සම්බන්ධයෙන් ඔව් රජය යම් වැඩසටහනක් හදනවා. දැන් අපේ එන වෙන අලුත් අවුරුද්දට අපේ වීඅලේ මණ්ඩලය අපි ගත්ත වී තියෙනවා. ඔය වී මෝල් හිමියන්ට ඕනේ මිලට වී විකුණන්න අපි දෙන්නේ නැහැ. අපි ලෑස්ති ඒ විල මිනිස්සුන්ට අලුත් අවුරුද්දේ සාධාරණ මිලට හාල් ටික දෙන්න. ඒ සඳහා අපේ වැඩසටහනක් තියෙනවා. අපි පිළිගන්නවා මේ ඩොලරයත් එක්ක මේ ආර්ථික අර්බුදයත් එක්ක. දැන් ප්‍රංශේ ඔබතුමා බලන්න ප්‍රංශේ අගමැතිවරයා කූපන් එකක් දෙන්න සූදානම් වෙලා තියෙනවා මිනිස්සුන්ට. මේක ලෝකාර්ථික අර්බුදයක්. මේක නිකන් මේ ලිංවලේ වගේ අපේ රටේ විතර ප්‍රශ්නයක් නෙමෙයි. මේ 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 ක්‍රයිසිස් එක අපි පිළිගන්න ඕනේ. ඒ නිසා අපි දැන් මේ අපේ හර්ෂද සිල්ලා මැතිතුමත් අපේ පැත්තට එන්න ලෑස්ති වෙලා ඉන්නේ. මේවට ඇවිල්ලා වැඩ කරන්න උදව් කරන්න. ඉතින් ඒ නිසා අපි ඔබතුමාට කියනවා කලබල වෙන්න එපා. අපි කලබල වෙන්න එපා. මට ඔබතුමාට කියන්න තියෙන්නේ ආහාර හිඟයකින් තොරව
අවසන් කරන්න
ලබා දීමට හාමේ ඔයා ඉන්න කුරුණෑගලටලා
ඔව් හර්ෂ මන්ත්‍රීතුමා
නෑ නෑ එතුමා හර්ෂ නෙමෙයි මං කිව්වේ
නෑ නෑ මගේ නම
කියන්නේ
ගරු කතා නැස් නියෝජක කතා නෑ මම විතරක් නෙමෙයි අපි කණ්ඩායමම ඔය පැත්තේ අසුන් ගන්නවා තව ටික දවසකින් හොඳයි හොඳයි
ඉවරයි බලන්නකෝ තියෙන සතුට මුදල් ඇමතිකම ගන්න ත්‍රීවිල් එකේ යනවා හරි පේමන්ට් ගන්න
යනවා
ඒ නිසා එකක් මතක තියාගන්න ඔයාලා බලාගෙන ඉන්නේ මේ පැත්තට එන්න තමයි ඉතින් ඒ නිසා ඒව නිකන් දවල් හිණ හොඳට මතක තියාගන්න තව මාස දෙක තුනක් යනකොට බලා ගන්න පුළුවන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ කී දෙනෙක් ගැලවිලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගම හිට ගන්නවද කියලා බලමු තව සුමාන දෙකයි කැට තියලා කියන්න සුමාන දෙකයි නන්ටි ගහ ගන්න ඕනේද නන්ටි ගහ ගන්න ඕනේද නන්ටික කියන්නද එනාගේ නන්ටික කියන්නද නන්ටික කියන්නම් 8 දෙනයි දැනට 10 දෙනෙක් කතා කරලා ඉවරයි රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක යන්න තීන්දුව කළා ඉවරයි ඒ සියල්ල අංකයි නමයි ගමයි ලිපිණයි ඔක්කොම දෙන්නම් ඒ නිසා ආණ්ඩු ගන්න එක කෙසේ වෙතත්
තමුන්නාසලා ඔව් විපක්ෂනායතුමා ඉවර කරන්න අවසන් කරන්න අවසන් අවසන් කරන්න
ගරු නියෝජක කතානායකතුමනි මම ඉතාමත්ම සතුටු වෙනවා ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා බොහොම එලිපිටම කිව්වා ඔය සර්වපාක්ෂික ක්‍රියාදාමයේ පිටුපස තියෙන කුමන්ත්‍රණය එතුමම කිව්වා බොහොම ස්තුතියි මම එකක් කියන්න කැමති බොහොම පැහැදිලිවම මේ රටේ ජනතාව නිවැරදි තීන්දුව ගන්න ඕන වෙලාවට ගනි ඒ තමයි අපිට අනිවාර්යම මේ රට මේ වැටි තිබෙන අගාධයෙන් ගොඩ එන ඒ ගමන ඉදිරියට ගෙන යන්නට අපිට ඒ වගකීම බාර දෙන්න. නමුත් ඒකනේ මම අහන්නේ. මම අහන්නේ ඊට වැඩිය වැදගත් ප්‍රශ්නයක්. දැන් අපේ අලුත්ගමගේ මැතිතුමාට අමතක වෙලාද? අලුත්ගමගේ මැතිතුමා. ඔබතුමාට අමතක වෙලාද? දැන් රටේ මිල පාලනයක් නැද්ද? දැන් ඔබතුමන්ලා සීනි වලට දැම්මා සාවර මිල. සහල් වලට දැම්ම ස්ථාවර මිල පරිප්පු වලට දැම්ම ස්ථාවර මිල මට කරුණා කරලා කියන්න දැන් එතකොට මිල පාලනයක් අද රටේ නැද්ද මිල පාලනය අවලංගු කරලාද මොකද
වී සහල් සඳහා වී සඳහා තිබ්බ මිල පාලන මොකද එක දිගටම හාල් හැංගුවා වී හැංගුවා අපි මිල පාලනයෙන් අයින් කරා ඊට පස්සේ තමයි වෙළඳපොලට ආවේ හරි මිල පාලනයෙන් අපි ඉවත් වුණා
නෑ යමත්තු මා අවසන් කරන්න
සිනපා සීනිවට තියෙනවනේ
අපි සතොසයි සෞපකාර සමිති වලටයි තාම 128 දින 100 පොඩ ඉන්න කියනක
එතනින්
150 එළිය 200 ගානක් වෙනවා 158ට දෙන්න සතොසටයි සෞපකාර සමිති වලටයි දෙන මොකද ඔය කියන තරම් දෙන්න විදිහක් නැහැ අනිත් තැන් වල රුපියල් 200යි රුපියල් 50ක් අඩුවෙන් දෙනවා
හොඳයි හොඳයි තාරක බාලසූරි මැතිතුමා අවසන් කරන්න මේ විවාදයේදී ඔටි ගන්න
ඔලබ
ඔව් අලුත්ම මැතිතුමා අවසන් කරන්න විනාඩියකින්
මේක ආවේ නැහැ මේ විපක්ෂ නායකතුමා මම අර කිව්වනේ 10 දෙනා හයන්නෙන් එක්කෙනයි එයන්නෙන් එක්කෙනයි රයන්නෙන් එක්කෙනයි සෑන්නෙන් එක්කෙනයි ඔයාලගේ ওই නන්ටික බලා ගන්න
ජයමාමා
මේ මුල්ලාගුරු හතරවන් කිව්වා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි
ප්‍රීති ප්‍රශ්න කියන්නේ
පැහැදිලිම ඔබතුමා දන්නවා අපේ රටේ මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුවට දැන් අපිට තොරතුරු ලැබුණා IMF එකේ කෙටුම් පතක් ඇවිල්ලා තියෙනවා කියලා අපි දැන් තැන්තැන් වල ගුබ්බෑන් වල නෙමෙයි කතා කරන්න ඕනේ මේ ගරු පාර්ලිමේන්තුවට මුදල් ලැබතුමා ඇවිල්ලා කෙටුම්පත් ඉදිරිපත් කරන්න
කියන්නේ. ඒක එකඟුණා.
මුදල් ලැබතුමාට කියන්නේ මෙතෙන්ට ඇවිල්ලා මේ මූල්‍ය තත්ත්ව ගැන පාර්ලිමේන්තුවට කියන්න කියලා. අපි දැක්ක තැන්තැන් වල කතා වෙනවා මුදල් ලැබතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කවදද මේ මූල්‍ය තත්ත්ව ගැන කියන්නේ මේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කවදද මේ එක එක බයිලා කියන අය බයිලා හන්න ඕනේ මේ
අපි ලැබතුමා.
ඩොබෝඩ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
මයික් දෙන්න එතුමාට. මේ තාරක බාලසූරිය මැතිතුමා. හරි.
Honorable Deputy Speaker, with reference to the parliamentary question dated 9th March 2022 by Honorable Ratana Himi, number one, yes, we are aware that the bill 104 by Mr. Vijay Tanikasalam, a member of the Legislative Assembly of Ontario, and of Sri Lankan origin, submitted the private member's public bill on Tamil Genocide Education Week Act on 30th April 2019, and it came into effect on 6th May 2021. Due to the strength of the vote of Canadians of Tamil origin, MPP Tanikasalam was able to introduce the bill 104 at the Provincial Parliament. The purpose of this bill is to have a 7-day period in each year ending on May 18th to be proclaimed as Tamil Genocide Education Week, during which period all Ontarians are encouraged to educate themselves about and to maintain their awareness of the so-called Tamil genocide and other genocides that have occurred in world history. Question number two. Yes, recognize the strain this bill can cause to the inter-community relations among the members of the Sri Lankan community in Canada. We have sought intervention of the Canadian government through the Canadian High Commission in Colombo, as well as through our missions in Canada. Question number three. Sri Lankan expatriate community members in Canada have initiated legal action against the enactment of Bill 104. This includes filing constitutional questions by Sri Lankan Canadian at the Ontario Superior Court on the legality of the Provincial Parliament passing this bill. In addition, the Sri Lankan Canadian Action Coalition in Toronto has hired a law firm to challenge this bill at the Ontario Superior Court. Question number four. The bill was originally submitted in April 2019 and came into effect only in May 2021. The Minister of Foreign Affairs has made concerted efforts to prevent this bill from being taken up for 2 years. This two-year delay was due to the extensive action taken by the Ministry of Foreign Affairs in coordination with the Sri Lankan High Commissioner in Ottawa and the Consulate General in Toronto. And the members of the Sri Lankan origin community in Canada. After the first reading on 30th April 2019, the second reading of the bill took place on 16th May 2019, where it was debated and referred to the Standing Committee on Regulations and Private Bills. The bill was pending before this committee for nearly 2 years. It is notable that two-year delay at the committee level was possibly due to understanding of the MPP who was chair of the committee. However, when MPP Logan Kanapathy of Sri Lankan origin took over the chairmanship of the Standing Committee on Regulation and Private Bills on 30th March 2021, the bill was abruptly reported to the Legislative Assembly for the third reading on 6th May 2021 and carried. This process has taken place without hearing at the committee stage. It is evident that the bill was rushed to the House by the MPPs Tanikasalam and Kanapathy and their support to prevent any dissent or delay. The Sri Lankan High Commission in Ottawa and the Consulate General in Toronto have made representation at various fronts levels against the bill as per the instructions of the Ministry of Foreign Affairs. This was supported by the Foreign Ministry in the form of both verbal and written opposition to the bill. The then Foreign Minister has written to the Foreign Minister of Canada and met the Canadian High Commission in Colombo and sought intervention to prevent the enactment of the bill. The Sri Lankan community in Canada has also made written submissions and met with several MPPs opposing the bill. The Minister of Foreign Affairs and its missions in Ottawa and Toronto continue to encourage continue to engage with the relevant authorities in Canadian government on this matter. The Canadian Foreign Ministry has informed that the government of Canada has not made a finding that there was a genocide in Sri Lanka. Most recently, on 7th February 2022, the Sri Lankan High Commission in Canada issued a media statement refuting the allegations of Tamil genocide in Sri Lanka. Thank you.
Wow, Stuti. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී පනත් කැටුම් පත්‍ර ආයෝජනා පුෂ්කර්ම මාතුතුමා
ගරු නියෝජක තනායකතුමනි සබ්බ සත් සුභ සාදන පනත මම ඉදිරිපත් කරනවා
ඒ වගේම අපේ හිටපු අගකතුමාට සුභ උපන්දිනය
ප්‍රාර්ථනා කරනවා
හොඳයි ලේකම් තුමිය
සත් සුභ සාදන සත් සුභ සාදනයේ සැලසීම සඳහා සහ සතුන්ට ක්‍රූර ලෙස සැලකීම වැළැක්වීම සඳහාද 475 වන අධිකාරිය වූ සතුන්ට ක්‍රූර ලෙස සැඟලකීම වැළැක්වීමේ ආඥා පනත ඉවත් කිරීම සඳහාද ඊට සම්බන්ධ වූ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම් පතකි.
දෙවනවර කියවීම කවදාද?
හෙට දිනේ. හෙට දිනේ.
අංක 2 සභානායකතුමා.
ගරු නියෝජ කතානායකතුමනි අංක 2 යෝජනාව ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
හයි.
අංක 3 රෝහණ බණ්ඩාර මහතා.
ගරු නියෝජක කතානායකතුමනි වෛද්‍ය SS ගුණවර්ධන දේශීය වෛද්‍ය දේශීය ආයුර්වේද සංවර්ධන පදනම වරහන් ඇරලා සංස්ථාගත කිරීමේ වරහන් වහලා පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
ස්ථිර කරන්න බුද්ධික පතිරණ මහතා.
ගරු නියෝජක කතානායකතුමනි ගරු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද වෛද්‍ය SS ගුණවර්ධන දේශීය ආයුර්වේද සංවර්ධන පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ස්ථිර කරමි.